సమంతా చక్రవాళేషు అత్ర గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మ శవన కాలో అయం బదంత. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. నమో తస్ భగవతు అర్హతో సమ్మా సంబుద్ధస్. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుదురజానన్ వహన్సేట అపహమ దినాగేమ నమస్కారే బేవా. సుపిన్వత్ని, మే పిన్నతున్లా సేలు దినామ మే విలావే బలాపురొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటాయి. అద మే దేశనావట దాయకత్వేగిన కటయుతు కరన్ని కొలంబాట పదించి సోమశీలి సేనాధీర మహాత్మ్య, మినువంగుడ పదించి నందశీలి జయసూర్య మహాత్మ్య, తలవతుగుడ పదించి ఎస్ పెరేరా మహాత్మ్య ప్రధాన పిన్వత్ పిరిసాయి మీ దేశనావట దాయకత్వేకిన కటయుతు కరాన్ని. ఇతింగ్ మే పిన్నతుంగే అరమును సిహికరలా దేశనావ అవసానయే అపి అనుమోదనా కరాంట బలాపురొత్తు వెనో. దెన్ ధర్మశ్రవణీయ కరాన్నట కాలే పిన్వత్ని, భాగ్యవతునహన్సే అప్పట వదాలు ధర్మే దన్నెతి ఉనామ ఎయాట ధర్మే అధర్మే వగే పేనో, అధర్మే ధర్మే వగే పేనో. తేకట అపిట కరాంట దయాక్నే పవిద్దుంటత్ ఎహెమ పేండ పులో పవిద్దు వచ్చాయిన్ని ఎయాలా తితా నిన్నో మీ అపి అధర్మే కియాన్ని ఏగుళ్ళు ధర్మే కియనో కీల్ బలానే అది కియపు ధర్మే అక్నే గరహపు ఇక తమై కరలతి. ఏనిసా ధర్మే హోయాగంట తీన్ని ఏ వెడ పిలివిలే సంసిందినో అన్నాం ఏ తీన్ని ధర్మే. మీ ధర్మే మటత్తుంద ఎత్తటం మం హిటి అటవాడా గుడాక్ సంసిందిలా అనే హిటియట వడా మంగే సిత సహల్లుయి కలింగ్ వగే కెలెస్ ఓలారిక మాతుల హటకన్ని నే రాగద్వేష మోహయన్గే సంసింది మక్తియనో. బుదురజానన్ వహన్సి వదాల్ చతురార్య సత్యన్ మట దెంగ్ లోకే పేనో వగేనాం తీగ ధర్మే తమయి ఏక ధర్మే. ఎటువంటి ఏ ధర్మీయతుల శక్తిమత్తెను అన ధర్మీయతుల తివును ఆకారం యంకినిక్ నెగీ సిటిను అన పిన్వత్ని, ఏ ధర్మీయతులి నెగిటిన కిన అసత్పురుషే కగే లోకేట పేరు పులు ఐ థింక్ ఇక టాపిటక రెండు దేక్నే. బెంగ ఉదాహరణ యొక్క దిట ధర్మీయతుల వాసీకరణ కిన అట వటినాకం అడు ఎంపేన్ని గుడాక్ వటినాకం అడు వినో ధర్మీయతుల ఇన్నొకటి అర కలిన్ దరువు అంటూ దున్న వటినాకమ ఏచ్చరనే ఏనాట దరువు అంగియుతు కంటిక కరనో. బిరిందట స్వామి అటు నా కలిన్ దున్న తరం వాటినాకమక్నే. ఏగి జీవితే బుదురజానన్ వహన్సే వెనువెన్ ఇడాక్వేం వినో, ధరమే వెనువెన్ ఇడాక్వేం వినో, ప్రతిపత్తి వెనువెన్ ఇడాక్వేం వినో, నివన్ మగ వెనువెన్ యాతుల ఇడాక్వేం వినో. ఏమ ఇడాక్వేం ఉనహామ బుదురజానస్ వెనువెన్ ధరమీ వెనువెన్ సంగ్యా వెనువెన్ మార్గే వెనువెన్ ప్రతిపత్తి వెనువెన్ తమాతుల ఇడాక్వేం ఉనహామ తమాతుల హిమిడక్ వెంగునామ అర విన దేవాల్ వలట యా యాతుల దున్ను వాటినాకమ క్రమక్రమేం క్రమక్రమేం కడాగన వెటినో. తిన్ కడాగన వెటినో ఆక్యాన్ని అసత్పురుషై వగే లోకే అహితాయి ඇයි එයා ඒ සාමාන්‍ය ලෝකේ හිතන විදියට එකඟ නැහනේ. සාමාන්‍ය ලෝකේ හිතන විදියට එයා එකතු නැහැ. එතකොට ලෝකයට හිතෙන්න පුළුවන් මහා සත්පුරුෂ කෙනෙක්, ආත්මාර්ථකාමී කෙනෙක් වගේ හිතෙන්න පුළුවන්. එහෙනම් ධර්මයේ වැඩෙන කෙනා තුල මතුවෙන අධ්‍යාත්මික අවකාශය කෙලෙස් සහිත ලෝකයාට අධර්ම මාර්ගයක් වගේ දැනෙන්න පුළුවන්. අධර්ම මාර්ගයක් වගේ පේන්න පුළුවන්. ඉතින් එහෙම පේන කමට අපි මොනවා කරන්නද? ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දැන් උදාහරණයක් විදියට බුදුරජාන් වහන්සේගේ කාලීක කාන්තාවකට බුදුරජාන් වහන්සේගෙන් අහන්න ලැබුණා. එක බැමිණියක්. එයා බමුණු කිවම් බොහොම ධනවත් අය. ඉතින් මේ බැමිණිය භාග්‍යතුන් වහන්සේට පැහැදුනා. එයාට නිකන් කරන්ට් එක වැදුනා වගේ වෙනසක් වුණා එයාගේ ජීවිතේ. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වුණා. ඉතින් එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් උඩු යටිකුරු වෙලා එයා කල්පනා කළා, අහෝ මේ වගේ ධර්මයක්, මාව සංසිඳුවන ධර්මයක්, මාව නිවාසනහලන ධර්මයක්. අනේ අපිට මෙහෙම ධර්මයක් කලින් හම්බෙලා නැහනේ. මේ වගේ ධර්මයක් බොහොම කාලෙකින් හම්බ වුණේ. මේ වගේ ධර්මයක් මත ශක්තිමත් වෙන්න ලැබුණේ මහ විශාල කුසලතාවයකටනේ කියලා එයාගේ සිතේ වෙන කවර දෙයකටත් වඩා බුදුරජාන් වහන්සේට වෙන් වුණා හිතේ ඉඩක්. එයා ඒ ඉඩ පරිස්සම් කරගත්තා. කාලයක් යනකොට එයාට බුදුරජාන් වහන්සේව සිහි වෙන්න පටන් ගත්තා. හැම වෙලාවකම සිහි වෙන්න පටන් ගත්තා. එයාට පුංචි කරදරයක් වුණත් එයා සිහි කළේ බුදුරජාන් වහන්සේව. අපි පුංචි කරදරයක් වුණොත් අපි සිහි කරගන්නේ අපේ කේන්දරේ. ඒ රාෂ්ටක ග්‍රහාපල ඕව තම අපිට සිහි වෙන්නේ. ඇයි බුදුරජාණන්සිට ඉඩවෙන් වෙලා නැති වුණාම එයාට දැනෙන්නේ, එයාට තේරෙන්නේ, එයාට වැටහෙන්නේ කේන්දරේ නැකතයි, දේවාලයි, ඒ රාෂ්ටකයි, සෙනසුරුයි, ඔය ටික තමයි. ඒවට වටිනාකමක් යන්නේ වැඩියෙන් බුදුරජාණන්සිට හිත ඉඩ වෙන් වෙලා නැති කමට. ඉතින් එයාට පුංචි කරදරයක් වුණත් එයාට මතක් වුණේ භාග්‍යවතුන් වහන්සේව. ඉතින් එයා බුදුරජාණන්සේ සිහි කළා. එයාගේ මහත්ය දැනගත්තා. එයාගේ විශාල වෙනසක් තියෙනවා කියලා. කලින්ට වඩා එයා වෙනස්. එයාගේ ඇස්වල තිබුණු භයානකකම නැහැ කියලා. එයා රැකිනවා වගේ එකක් මිනිසුන්ගේ ඇස්වලින් ගොඩාක් කතා කියන්න පුළුවන්. ඇස්වලින් කියන්න පුළුවන් ගොඩාක් දේවල්. එතකොට කෙනෙක්ගේ ඇස්වල බය තියෙන්නේ කෙලෙස් වැඩි වෙනකොට. රාගේ පරිමාව බැල්මින් කියන්න පුළුවන් කියන්නේ ඒකයි. ද්වේෂයේ ස්වභාවය බලන විදියෙන් කියන්න බැරිද? පුළුවන්. එහෙනම් S කියන්නේ කතාවක්. S වල තියෙන්නේ එයාගේ ඇතුළාන්තයේ ස්වરૂපය. කෙනෙක්ගේ S දිහා බලලා හැම දෙයක්ම කියන්න පුළුවන් කියලා නෙමෙයි. නමුත් S වල ඇති වෙන වෙනස්කම එයාගේ ඇතුළාන්තයේ වෙනස්කම ගැන ඉඟි කරනවා. රතු වෙච්ච ඇස් වලින් කියන්නේ කනස්සල්ල, දුක, පීඩාව. බොර වෙච්ච ඇස් වලින් කියන්නේ ජීවිතේ නඩත්තුවත් එක්ක ඇති වෙච්ච මහ විශාල කම්කටොළු. එයා මේ මහ පොළොවේ කොච්චර හැප්පෙනවද කියන එක. ඒ නිසා S කියන්නේ විශාල කතාවක්. එයාගේ මහත්තයා නෝනගේ ඇස් දෙකින් දැනගත්තා. විශාල වෙනස්කමක් ඇයගේ. ඇය වෙනස් වී ඇති බව එයාට දැනුණා. ඉතින් මහත්තයාට ඒක දැනිලා මහත්ය හෙව්වා ඇයි මේ කියලා. එතකොට එයාට තේරුණා දින කීපයකට කලින් ශ්‍රමණ බවත් ගෞතමයන්ව මුණ ගැසී ඇති බව. එයාට හරිම කේන්තියක් ආවා. ඇයි එයා බ්‍රාහ්මණයන්ට ගරු කරන කෙනෙක්. බිනිඳ හාත් පසින්ම වෙනත් පාරක යනවා. එයාට කේන්ති ගියා. එයා කිව්වා වහාම වෙනස් වෙන්න කියලා. නමුත් ඇය වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. එයා වෙනස් වීම අපේක්ෂා කළේ නැහැ. ඔහු දරදඬුව කිව්වා. ඒත් ඇය වෙනස් වෙන්න කැමති වුණේ නැහැ. ඔහු අඩි හප්පලා කිව්වා. ඒත් ඇය කැමති වුණේ නැහැ. ජීවිතේ මොන විදිහේ තත්ත්වයක් වුණත් බුදුරජාණන් වහන්සේට වෙන් කරපු ඉඩ අයින් කරගන්නේ නැහැ කියලා ඇය බරපතල සිතක් උපදවා ගත්තා. බලන්න ඇය කොයිතරම් බුදුරජාණන් වහන්සේගේ ලය මණ්ඩලී උපන් කාන්තාවක්ද. ඇය කුමන වටපිටාවක් ඇතුළේවත් බුදුරජාණන් වහන්සේ වයින් කරන්න කැමති වුණේ නැහැ. අද නම් පිළිවෙත් පුරාගෙන යන අය කියනෝ මං ආසයි පිළිවෙත් පුරන්න. ඒත් අපේ මහත්තයා එකට කැමති නෑ. ඉතින් මං මොනව කරන්නද හාඳුරනේ කියලා. මං හරි ආසයි පිළිවෙත් පුරන්න. අපේ නෝන කැමති නෑ ඒකට. තමාර තරුණ දරුව කියනෝ මම හරි ආසයි හාඳුරනේ බණ භාවනා කරන්න. අපේ අම්මා කියනවා බණ භාවනා පස්සේ කරගන්න බැරිය. දැන් විවාහයක් හොයන්න ඕන. දැන් ඉතින් විවාහ ජීවිතයකට යන්න ඕන කාලේ ඉන්නේ. භාවනා කරන්න ඕන කාලෙක නෙමෙයි. භාවනාව පස්සේ බැරියයි කියලා අපේ අම්මා කියනවා. ඒත් හාඳුරුනි මගේ හිත ගොඩාක් කැමති පිළිවෙත් පුරන්න. අපේ අම්මා විරෝධී පාන නිසායි මට පිළිවෙත් පුරන්න බැරි කියලා අම්මා ඉස්සරහා, දරුවෝ ඉස්සරහා, බිරිඳ ඉස්සරහා, ස්වාමියා ඉස්සරහා, හාමුදුරුවෝ ඉස්සරහා එයා එයාගේ ප්‍රතිපත්තිය පාවලා දෙනවා. හාමුදුරුව නිසා එක වෙන්න පුළුවන්. වෙන්න බැරිද? එක්කෙනෙක් කියනවා ගොඩක් මේ කාලය නිවන් මඟ වඩන්න බෑ පින් කරගන්න කියලා. එතකොට එයා ඒ වචනේ විශ්වාස කරලා ගල් එක්ක හැප්පෙනවා, වැලි එක්ක හැප්පෙනවා, සිමෙන්ති එක්ක හැප්පෙනවා, ගොඩනැගිලි හදන්න මහන්සි වෙනවා, ආසියාවේ ලොකුම පිළිමේ හදන්න මහන්සි වෙනවා. මහන්සි වෙනවා, මහන්සි වෙනවා. එයා මහ පොළොවත් එක්ක හැප්පි හැප්පි මැරිලා යනවා. එයා සුගතියේ යයි. සුගතියේ ගියත් එදාට එයාට දුක්ඛාරිය සත්‍ය ගැන හුන් නැත්තම්, දුක්ඛ සමුදයාරිය සත්‍ය ගැන හුන් නැත්තම්, දුක්ඛ නිරෝධාරිය සත්‍ය ගැන එයාට හුන් නැත්තම්, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව ගැන යට ඇහුනේ නැත්නම් සුගතියෙන් මක් කරන්නද පින්වත්නි? සුගතියකින් කරන්න පුළුවන් දෙයක් නැහැ. සුගතියෙන් කරන්න පුළුවන් දෙයක් නැහැ. හොඳට පිළිවෙත් පුරලා බඹසර රැකලා ආර්ය ශ්‍රාංගික මාර්ගේ වඩාගෙන භව නිරෝධයට අදාළ අධ්‍යාත්මික ප්‍රවේශයක් ගිහියෙකුටත් පැවිද්දෙකුටත් අප දෙන්නාටම නැති වුණොත් අපි සුගතියයි. මේ කියන බණ කෙනෙක් සංසිඳුවන්ට නිසා මාත් සුගතියයි. මේ බණවලින් ඔයාලා තුල කෙලෙස් අවුස්ස ගන්නෙත් නැති නිසා, සරාගී බවට එයාගේ ඇතුළන්තේට මේ බණ ගන්න නැති නිසා, ද්වේෂයට මෝහයට මේ බණ ගන්න නැති නිසා මේ බණහා ඉන්න මිනිහෙක් සුගතියයි. හැබැයි ඒ සුගතිය යනකොට පටිච්ච සමුප්පාදය ඇහි කියලා කොහොමද විශ්වාස කරන්නේ? කන්දායතන ධාතු ගැන ඇහි කියලා කොහොමද විශ්වාස කරන්නේ? සත්වෙක් පුද්ගලයෙක් නෑ, හුදු සංස්කාර පිටක් විතරයි තියෙන්නේ. මේ සංස්කාර බර ඔසවාගෙන යන කෙනාට සත්වයා කියන්නේ. මේ සත්ව පුද්ගල භාවයේ බිඳල දැම්මුත් දුක ඉවර කරන්න පුළුවන් කියලා. කවදා කොහොම මොන විදියට මේ බණ ඇහෙයිද? සුගතිය ගියත් මොන අභිමානයක්ද පින්වත්නි? මේ උපාසකම්මල ගොඩාක් හිතාන ඉන්නේ සුගතියන්ට. නමුත් සුගතිය ගියා කියලා කවුද සංසිඳින්නේ? මේ බණ කියන වෙලාවෙත් කොයිතරම් දෙවිවරු ඉන්නවද? සුගතියේ චාතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතුව මේ බණ ඇහෙන වෙලාවේ මොන්නතරම් සුව පහසු ජීවිතයක් ගෙවනා ඉන්නවද? එක එක රටවල් වල, ඇමරිකාවේ, ඉංගලන්තේ, ඕස්ට්‍රේලියාවේ චාතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව හරි සැප ජීවිත, අතට පයට වැඩකාරයෝ. පින්වත්නි, මැද පෙරදිග ගිහින් බලන්න, සමහර ඒගොල්ලන්ගේ වැසිකිලි කැසිකිලි වල පවා හදලා තියෙන දේවල් රත්තරන් වලින් හදපු තැන් තියෙනවා. එච්චර ධනය. එයාට ගමන් බිමන් යන්න තියෙන වාහන ගාන යාවත් දන්නේ නැහැ. එච්චරට වාහන. එයාට ගමන් බිමන් වලට යන්න තියෙන සුව පහසු වාහන වල ප්‍රමාණය එයාවත් දන්නේ නැති තරම් පිනක විපාකයක් එයාට හම්බ වෙලා. නමුත් දුක්ඛාරිය සත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. අපි සමහර විට කකුල් දෙකට වැඳලා පහින් යන්නේ. බයිසිකලෙන් යන්නේ. අමාරුවෙන් කෝච්චි එල්ලිලා යන්නේ. බස් එකේ තෙරපිලා යන්නේ. එහෙම ගියාට අපි දන්නවා දුක්ඛාරිය සත්‍ය කියන්නේ මොකද්ද කියලා. දුක සකස් වෙන්නේ තණ්හාවෙන් කියලා දන්නෝ. තණ්හාව නිසා ගොඩනැගෙන භව සංස්කාර විසින් නැවත නැවත දුක සකස් කරන බවත් අපි දන්නෝ. නැවත නැවත දුක සකස් කරන බව අපි දන්නෝ. තණ්හාව නිරුද්ධ කිරීමෙන් භව සංස්කාර නිරුද්ධ වී යන බවත්, ඒ භව සංස්කාර නිරුද්ධ වීමෙන් තුන් භූමිය අනුව යන සත්‍යයගේ සම්පූර්ණේම දුකේ කතාව ඉවර කරන්න පුළුවන් බවත් අපි දන්නවා. පින්වත්නි, අපි ශ්‍රේෂ්ඨ ජාතියක් නෙමෙයිද? අපි ශ්‍රේෂ්ඨ ජාතියක්. ඒ ශ්‍රේෂ්ඨත්වයේ ගරහන්න එපා. ඒ ශ්‍රේෂ්ඨත්වයේ භුක්ති විඳින්න. ඒ ශ්‍රේෂ්ඨත්වයේ භුක්ති විඳීම වනාහි බත්මාළු පිනිවලින් සංසිඳුවන එකක් නෙමෙයි. භුක්ති විඳිනවා කියවම අපිට කන බොනේව මතක් වෙන්නේ. ඒ ශ්‍රේෂ්ඨත්වයේ භුක්ති විඳීම වනාහි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස තමා තුල මෝරණ සම්මා දිට්ඨියේ ජවයමයි. සම්මා දිට්ඨියේ ජවේ නැත්තං ගීයෙක්කෝ වේවා පැවිද්දෙක්කෝ වේවා අප දෙදෙනාම අනාතයි. අප දෙන්නම අමාරු වැටෙනවා. අපි දෙන්නම අපහසුවට වැටෙනවා. ඉතින් පින්වත්නි, මේ ජීවිතේ සත්‍ය අවබෝධය කරනවා හැර වෙන විකල්පයක් නැහැ. ඒ සත්‍ය අවබෝධය පිණිසයි ඔය ඉපදිලා ඉන්නේ, වෙන මොකටවත් නෙමෙයි. අභිතයි නෝ දරුවෝ නලවන්න කියලා. අපි හිතාගෙන ඉන්නවා මුණුබුරු බලන්න කියලා. අපි හිතාගෙන ඉන්නවා ඉඩකඩන් දේපල ගෙවල් දොරවල් එක්ක පාරම්පරික උරුමයක් අනාගතයට පරිස්සම් කරලා දෙන්න අපි ඉපදිලා ඉන්නේ කියලා. එහෙම හිතනවා. අපි හිතාගෙන ඉන්නවා බුද්ධ ශාසනය රකින්න අපි ඉපදුනේ කියලා. අපි ඉපදුනේ ඔය මොකටවත් නෙමෙයි පින්වත්නි. බුද්ධ ශාසනය රකින්න දෙයක් නැහැ. මේකෙ මොනවා රකින්නද? පින්වත්නි, තණ්හාව ආවාමයි පරිස්සම් කරන්න හිතෙන්නේ. බුද්ධ ශාසනය කියන්නේ පරමාර්ථ වශයෙන් ලෝක ධර්මයේ පිළිබඳව මතු කිරීමක්. ඒ මතු කිරීම භාග්‍යවතුන් වහන්සේ හොඳට පැහැදිලි කරලා දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් පින්වත්නි අපිට මේ වෙලාවේ කරන්න තියෙන්නේ අපි ඉපදිලා ඉන්නේ අන් කවර දෙයකටවත් නෙමෙයි. අපේ ඉපදිලා ඉන්නේ පින්වත්නි නැවත නූපදීම පිණිසයි. නැවත උපදින්න නැති වෙන්නටම මේ කතාව අවසන් කරගන්නයි අපි ඉපදිලා ඉන්නේ. එහෙමයි අපි උදේ හවහා අපිව ප්‍රතිවේක්ෂණ කරලා බලන්න ඕන. අපේ උපත නූපදීම පිණිසයි කියලා සාමාන්‍ය මිනිහෙකුට එන්නේ නැහැ ඔළුවට අදහසක්. ඇයි? එයා මෙහි හදාගත්ත වටිනාකම් මෙයාට වැටහෙනවා. අර ප්‍රතිවේක්ෂණාවට සිත ඉඩ දෙන්නේ නැහැ. ඉගෙනගත්ත ඒවා වැටහෙනවා. එයාගේ වටිනාකම් පේනවා. වෘත්ති වටිනාකම් පේනවා. ඒවා ඇතුළේ යා ලෝකයෙන් ප්‍රශංසා බලාපොරොත්තු වෙනවා. එයා හිතා ඉන්නවා ලෝකයාට ගරු කරන්න ඕන. එයා හිතාගෙන ඉන්නවා ලෝකයා ඉස්සරහ හිස නමන්න ඕන. එයා හිතාගෙන ඉන්නවා ලෝකෙ මෙයා කියන ඒවා අහන්න ඕන කියලා. පින්වත්නි ලෝකේ පාලනය කරන්න පුළුවන් කියන ආත්ම දෘෂ්ටි ඇතුළේ වාසය කරනකම් ඔය ටික හිතෙන්නේ. බුදුරජාණන් වහන්සේවත් කවදාවත් හිටුවේ සරුවඥතා ඥානයක් තිබුණු උත්තමෙක් විදිහට උන්වහන්සේවත් කවදාවත් හිතුවේ නැහැ මේ ලෝකේ මා උදෙසායි කියලා. මේ ශ්‍රාවක සංඝ පිරිස මා උදෙසායි කියලා කවදාවත් හිතුවේ නැහැ. ඒ වුණාට අපි හිතාගෙන ඉන්නවා අපි වටේ ඉන්න අය අපිට ගරු කරන්න ඕන, සම්මාන දක්වන්න ඕන, සංග්‍රහ කරන්න ඕන, ඔළුව පාත් කරන්න ඕන. ඒක ඇතුලේ යාට එහෙම දැනෙන්නේ ඇයි? එයාට එහෙම වැටෙන්නේ ඇයි? එයාට යාගේ වෘත්තීය ස්වභාවය වැටහෙනවා. එයා යා ගොඩ නැගිච්ච විදිය වැටහෙනවා. එයාට සාපේක්ෂව ලෝකෙ පහලින් ඉන්නවා කියලා වැටහෙනවා. එතකොට තමයි ලෝකේ රේඛාවකින් බෙදන්න පුළුවන්. ඒක බොහොම ලඝු චින්තනයක්. ඒක විවෘත චින්තනයක් නෙමෙයි, ලඝු වෙච්ච චින්තනයක්. ලඝු චින්තකයෙකුට සත්‍ය අවබෝධය කරා යන්න බෑ. කවදාවත් මෙහෙම ලඝු චින්තනයක් තියෙන තැනක සත්‍ය අවබෝධය කරා යන්න බෑ. ඒක අපි හොඳට දැනගන්න ඕන. විවෘත චින්තකයෙකුට විතරයි සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන්. අපිට ගරු සම්මාන ලෝකය දැක්වේ නැත්තම් ඒක අපි හිතන්නේ අපිට වෙච්ච මදි පුංචිකමක් කියලා. අපිට වෙන ලොකුම මදි පුංචිකම තමයි ඕම මැරිලා නිරේට යන්න වෙන එක. එච්චර මදි පුංචිකමක් තියනවාද? අපි හිතනවා අපි දිහා hina වෙලා ඔළුව පාත් කරලා කතා නොකළොත් ඒක අපිට වෙච්ච මහ විශාල මදි පුංචිකම. ඒක ඇතුලේ අතීත සංස්කාර අනුවත් අපේ සිත හැසිරෙනවා. කොහොමද? ඒ කාලේ මිනිස්සු අපිට ඔළුව පාත් කරගෙන හිටියේ. ඒ කාලේ අපේ ගෙවල් ඉස්සරහින් කපුටෙක් වතිගිල්ල යන්නේ අපි එමෙ හිටිය જાතියක්. දැන් බලන්න පාය වටේ පිටේ ඉන්න අය කියලා අතීතයේ අනුව පවත්වමින් සිත එයා දැන් ඉන්න මට්ටම ගැන සහ එයාට ලෝකේ දැන් කරන දේවල් ගැන පුද්ගල භාවයකින් සිත වික්ෂිප්තව හැසිරෙන්න ගන්නවා. එහෙම සිත වික්ෂිප්තව හැසිරෙනකොට තමන්ගේ ආත්ම දෘෂ්ටියමයි එන්නේ. පින්වත්නි අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පළවෙනි ශ්‍රාවකයා, සාරි බැමිණියගේ පුත්‍රයා, උන්වහන්සේ කවදාවත් කොතනකදීවත් මම අග්‍රශ්‍රාවක කියලා කිනේ, මම පළවෙනි ශ්‍රාවකයා කියලා නැහැ. ලස්සන කෙනෙක්. අපගේ සාරිපුත්තයන් වහන්සේ ගොඩාක් කඩවසම්. උන්වහන්සේට ඒ කාලේ පිරිස කතා කළේ ඇහැල මලේ පෙත්තේ පැහැයින් බබලන මුනිවරයා කියලා. එච්චර ලස්සනයි. එහෙමයි කතා කරේ. කහපාට ශරීරයක් තිබිලා තියෙන. ඇහැල මල් වගේ. ඇහැල මලේ පෙති වගේ උන්වහන්සේගේ සම. එච්චරට ලස්සනයි. මැටි පාත්‍රයේ තරම් පින්ඳ පාත්‍රේ වඩිනකොට හම්බ වෙන කාටවත් කියලා නැහැ මම පළවෙනි ශ්‍රාවකයා කියලා. සැබෑවටම මේ සුන්දර මුනිවරයා කවුද කියලා මිනිස්සු හම්බ වෙලා අහනකොට උන්වහන්සේ කිව්වේ, මගේ අම්මගේ නම සාරී බැමිණිය. මගේ අම්මගේ නම තමයි සාරී බැමිණිය. මගේ අම්මගේ නම සාරී බැමිණිය නිසා මට සාරිපුත්ත කියලා කියන්නේ. එහෙමයි කිව්වේ මම පළවෙනි ශ්‍රාවකයා. බුදුරජාණන් වහන්සේ ළඟට ආසන හම්බෙන්නේ මට. එහෙම කිව්වේ නැහැ. ඇයි ඔයාලා මං ගැන දන්නේ නැත්ද? මං ගැන දන්නේ නැත්තම් ගිහින් අහගන්න ආරාමෙට ගිහින්. මම කවුද කියලා අපි නම් එහෙමනි පාරින්දලා කියන්නේ. මම ගැන ඔයා අහවලාගෙන් අහන්න, එතකොට කියයි මං කවුද කියලා. මාන්නේට. නමුත් සාරිපුත්තයන් වහන්සේ කොහොමද වදාලේ? මගේ අම්මගේ නම සාරී බැහැමිනිය. ඒ නිසා මේ ගොඩාක් අය මට කියන්නේ සාරිපුත්ත කියලා. එතකොට තමයි මිනිසුන්ට උන් හිටි තැන් අමතකුණේ, අනේ මේ බුද්ධ ශාසනය කල්පලක්ෂයක් පෙරුම් පුරාගෙන ආපු අත්‍යන්ත බඹසරක් තියෙන අපගේ සාරිපුත්තයන් වහන්සේ නේද මේ කියලා. ඒ නිසා පින්වත්නි, දැන් බලන්න අර කාන්තාව, එයාගේ හිතේ විශාල වෙනසක් ඇති වුණා. එයාගේ මහත්තයා එයාගේ වෙනසට එරෙහිව බුදුරජාණන්සට අභියෝග කරන්න කියලා ආරාමෙට ගිහින් එයත් මඟඵල ලැබුවා. එනම් බලන්න පින්වත්නි, ගෙදර නෝනගේ හිතේ බුදුරජාණන් වහන්සේට ඉඩ වෙන් වුණු ඒක තමයි දරුවන්ටත් කරන ලොකුම යහපත. ඒක තමයි තමන්ගේ ස්වාමියාටත් කරන ලොකුම යහපත. ඒක මුළු පළාතටම කරන යහපතක්, රටටම කරන යහපතක්. ඒ නිසා ඔය පින්තුන්ලාට මා ඉතා කරුණාවෙන් කියන්නේ, ඉතා සෙනෙහසින් කියන්නේ, බුදුරජාණන් වහන්සේට හොඳට හිතේ ඉඩ වෙන් කරගන්න. ඒ ඉඩ වෙන්වීමමයි භව නිරෝධය ආරම්භය. බුදුරජාණන් වහන්සේට හිතේ ඉඩ වෙන් කරගන්න නැතුව සමහර අය කතා කරන්නේ කොහොමද? සමහර පැවිද්දෝ පවා ඉන්නවා බුදුන් කියලා කතා කරන්නේ. බුදුන් කියලා කතා කරන්නේ. හරියට එයාගේ වැඩිමහල් සහෝදරයා වගේ. බුදුරජාණන් වහන්සේ කල්පලක්ෂ ගණන් පෙරම් පුරාගෙන මහා කල්ප සංඛේ ගණන් ඇස් දන් දීලා, මස් දන් දීලා, අඹ දරුවෝ දන් දීලා, මහා රාජ්‍ය දන් දීලා, ලේ දන් දීලා, ජීවිතය දීලා, මනසේ විතරක් බුදු බව තියාගෙන මහා කල්ප හා සංඛේ හතක් බුදු බව ප්‍රාර්ථනා කරගෙන ඇවිල්ලා, මහා කල්ප සංඛේ නමයක් වචනෙන් බුදු බව පතලා, මහා කල්ප සංඛේ හතරකුත් කල්ප ලක්ෂයක් පින්වත්නි පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා වශයෙන් මුළු ජීවිතේ මාත්තරලා බුද්ධත්වයේ වෙනුවෙන් පිළිවෙත් පුරාගෙන ආපු අසහාය අපගේ ශාස්ත්‍රෝන් වහන්සේට ඒ බුද්ධ සබුදුරජාණන් වහන්සේගේ පිහිටෙන්ම දානේ වළඳන ගම, ඒ බුද්ධ ශාසනයෙම හෙවණැල්ලට හෙවණැල්ලේ පහත ලබන ගම, ඒ බුද්ධ ශාසනයෙම උණුසුම ලබන ගම. සමහර අය කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ එයාගේ සහෝදරයා වගේ. සමහර අය බුදුරජාණන් සිසරා හැසිරෙන්නේ ලාමක විදියට. පින්වත්නි, අපි සරණ ගිය බුදුරජාණන්ස ගැන ඔයාලා හරියටම දන්නවනම් ඔයාලට බුදුරජාණන්ස ඉස්සරහ හිටගන්න බෑ. පින්වත්නි, එච්චර ඕගොල්ලෝ තුට්ටුවක් වටින්නේ නෑ බුදුරජාණන්ස ඉස්සරහ. මම තුට්ටුවක් වටින්නේ නෑ බුදුරජාණන්ස ඉස්සරහ. බුදුරජාණන්ස එහෙම කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ගමන් මග එහෙම එකක්. පින්වත්නි, උන්වහන්සේගේ අතහැරීම මේ මහ පොළොවටවත් දරන්න පුළුවන් එකක් නෙමෙයි. දවස් හතකින් සක්විති රජ වෙනවා කියනකොට මහා රාජ්‍ය අත්හැරලා දුර්ගේශ්වරී වලට ගියපු සුන්දර මුනිවරයෙක් උන්වහන්සේ. 140,000ක් පිරිස අතහැරලා දුර්ගේශ්වරී කඳුපන්ති අතර සැරිසරපු මුනිවරයෙක්. ඒ කඳුපන්ති අතරින් මිනිස් වාසය දුරු කරමින් නොපෙනී ගිය මුනිවරයෙක්. නොපෙනී ගිය මුනිවරයෙක්. රත්තරන් තැටියක රාජභෝජනය ලෑස්ති වෙලා උන්වහන්සේ රාජභෝජනය වළඳනකම් බලාගෙන හිටපු ලෝකේක මැටි පාත්‍රයක් අතට අරන් ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩලා දංකුඩ වළඳපු මුනිවරයෙක්. එහෙම කෙනෙක් අපි සරණ ගිහින් තියෙන්නේ. පින්වත්නි, එබඳු ගවේෂණයක් ඇතුලේ සදාතනික භවයෙන් ගැලවෙන විදිය අපගේ බුදුරජාණන්සේ වදාරලා පිරිනුවම් පෑවේ. ඉතින් බුදුරජාණන් වහන්සේට කළ හැකි මහා සංග්‍රහය වන්නේ සම්පූර්ණයෙන්ම මේ තුන් භවයෙන් ගැලවී යාම විතරයි. එච්චර සංග්‍රහයක් අපගේ බුදුරජාණන්සේ අපෙන් බලාපොරොත්තු නැහැ. එච්චර සංග්‍රහයක් බලාපොරොත්තු නැහැ. අද භව නිරෝධය ගැන අබමල් රේණුවකවත් අදහසක් නැහැ. එයාගේ අදහස තියෙන්නේ මහා සෑයට ව්‍යංජන 32ක් එක්ක පූජාව තියන්නේ කොහොමද කියලා. මං කියන්නේ ඒක බොහොම හොඳයි. ඇයි? ආමිසයට බුදුරජාණන්ස තරම් සුදුස්සෙක් තවත් ඉන්නවද? තවත් ඉන්නවද? කවුරුත් නැහැ. දැන් අමුතු රැල්ලක් හැදිලා තිනු. දැන් මහා සෑය ළඟ පවා බුදුරජාණන් වහන්සේට පූජා කරන එකට තට්ටු කරන්න බලන් ඉන්නවා. දැන් වටේට ගිහියොත් ඉන්නවා, පැවිද්දොත් ඉන්නවා. මේ අපගේ බුදුරජාණන් වහන්සේට පූජා කරන දානි පාත්‍රයට විදින්න පිරිසක් ඉන්නවා බලාගෙන. මේ දැන් අලුතෙන් හැදිලා තියෙන මේ සමහර උපාසක අම්මලා ඉන්නවා. පූජා කරපු ගමන් එයාගේ ඔළුවට එන්නේ මේක කොහොමද මගේ බෑගෙට දාගන්නේ කියලා. පින්වත්නි, දැන් මම මේ මෑත කාලේ දැක්ක දෙයක් හරිම අභාග්‍යයක් ඒක. ආ, ලස්සනට ශ්‍රද්ධාවන්ත මිනිස්සු භාග්‍යතුන් වහන්සේ වෙනින් පූජාව තියපු ගමම්ම, මේසෙට තියපු ගමම්ම, බුද්ධාසනයට තියපු ගමම්ම, පින්වත්නි, එයා පූජාව කරන්නත් කලින් මේ උපාසකම්මල මේක මට ඕන ඉවර වුණාම මේක මං ගන්නම්, මේ අපි පූජාව තියලත් නැතව පූජාව තියලත් නෑ. ඒ වගේ ඒ වුණාට මේ සීල් ගන්න බනහනායලු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පාත්‍රයට විදින්න මළු අල්ලගෙන දැන් උපාසකම්මල සෑය වටේ ඉන්නවා පිරිසක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පාත්‍රයටත් තට්ටු කරන්න බලාගෙන ඉන්න සමාජයක් දැන් තියෙන්නේ. සමහර පැවිදි අය ඉන්නවා. භාග්‍යතුන් වහන්සේට මේ ශ්‍රද්ධාවෙන් මිනිස්සු මාස ගාණක් පිළිවෙත් පුර පුරා ආදන බුද්ධ පූජාව සිවුරු පිරිකර ටික පූජා කරලා අනිත් පැත්ත හැරෙනකොට එයා උස්සගෙන ගිහින් ඉවරයි. පින්වත්නි, බලන්න බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පූජාවට තට්ටු කරන මට්ටමට අපි කඩා වැටිලා ඉවරයි. පින්වත්නි, ඒකට නම් ඉඩ දෙන්න එපා. අපි මේ කෙලෙස් සහිත කිසිම සතෙක් ඉඳුල් කරන්න එපා කියලා හිතාගෙන බුද්ධ පූජාව අරන් ආවට පස්සේ හිස්ම අලු තියාගෙන උපාසක ඒගොල්ලෝ ගින් තින්නේ සෑය වන්දනා කරන්න නෙමෙයි. දැන් ගොඩාක් අය එකට ලෑස්ති. මන් දන්නේ ඒක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ලස්සනට කිරිහාර ටික බුද්ධාසනෙ පූජා කළාම එයාගේ ඔළුවට එනවා කජු ටික අහුල ගන්න ඕන මම. අපේ මුණු බුරාට ඒ ලස්සන්ට අපේ අය ලෑස්ති කරනවනේ. උඩීම තියෙන කජු ටික නම් හොඳයි අපි ගෙදර පොඩි එකාට කියලා මේ මිනිස්සු පූජාව තියන්නත් කලින් එයා සිතුවිලි උපද්දවල ඉවරයි මේ ටික අපගේ මුණුබුරාටයි කියලා. පින්වත්නි, බුද්ධ පූජාවට නම් විඳින්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් යන තැනත් හිතාගන්න බැරි වෙයි. ඒ කියන්නේ බුද්ධාසනයේදී එහෙම හිතන්න එපා. මොකද මේව අහනවා ගොඩාක් බෞද්ධ අය. පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාව කියන්නේ මහ පුදුම දෙයක්. ඒක මුළු ජාතියකට යහපතක්. ගොඩාක් ඔය මේ බිඳුවට වැටුණත් අපි කණ්ඩ නැතුව මැරෙන්නේ නැත්තේ අපි මේ බුදුරජාණන් වහන්සේට දන් දෙන නිසා. ලෝකෙම කඩාගෙන වැටුණත් අපි වැටෙන්නේ නැහැ. දැන් බලන්න පෞගේ කාලේ අපි බිඳුවටත් නෙමෙයි රින පැත්තටම වැටුණා ආර්ථිකය. ලෝකේ කිව්වා අපිට ඔළුව උස්සන්න බෑ කියලා. ලෝකේ කිව්වා උඹලට ඔළුව උස්සන්න අවුරුදු 10ක්වත් යයි කියලා. ලෝකෙට හිතාගන්න බෑ මේ බඳු පුංචි රාජ්‍යයක් ඔළුව උස්සන්නේ කොහොමද කියලා. අපිට හිතෙන්නේ මේ පාලකයන්ගේම සශ්‍රීකත්වය කියලා හිතුවට පින්වත්නි, මේ භාග්‍යතුනාසගේ අනුභවය මෙහෙම දන් දෙන જાතියකට මොකාකෝ පරණ කර්මයකට වැටෙන්න පුළුවන්. ඒත් මතක තියාගන්න පින්වත්නි, මේ ලෝක ධර්මයේ විසින් ආලෝක ධර්මයේ විසින් අපිව බින්දුවට වටන්නේ. ආර්ථික විශ්ලේෂකයෝ කියයි අපිව ඍණ පැත්තේ ඉන්නේ කියලා. මේ මතක තියාගන්න පින්වත්නි, අපේ ඇතුලේ වැඩ කරන කර්මය, අපේ ඇතුලේ වැඩ කරන ධර්මය, භාග්‍යවතුන් වහන්සේට හිතවත් ස්වභාව ධර්මයේ විසින් අපේ අභ්‍යන්තර සශ්‍රීකත්වයේ වනසන්නේ. එහෙම වුණා කියලා අපි කණ්ඩ නැතුව මෙරුන්නේ. පින්වත්නි, බුදුරජාණන්සේගේ ධර්මීනුයි අපි රැකෙන්නේ. ඒ නිසා ඔය පින්නතුන්ලාට තියෙන එකම බුද්ධ පූජාව භව නිරෝධය. ඒ භව නිරෝධයේ පිණිස ඔයාලගේ ඇතුළාන්තේ ලෑස්ති කරගන්න. ඒකට තියෙන එකම දේ තමයි බුදුරජාණන්සේ වදාලා මේ භවය නිරුද්ධ කරනවා නම් ඒ පුද්ගලයාට තියෙන්න ඕන දෙයක් බුදුරජාණන්සේ වදාලා. ඒ තමයි පින්වත්නි, උපාදානීසු ධම්මේසු අස්සද්ධානු පස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති කියලා. උපාදානීසු ධම්මේසු, උපාදානීයට හිතවත් ධර්ම තියෙනවා. මොකද්ද? භවය. උපාදානීයට හිතවත් දේ භවය. එයා තුල ගොඩ නැගෙන භව සංස්කාර උපාදානීයට හිතවත්. උපාදානී විසින් නැවත භවය මහදනවා. එකෙනි කියන්නේ උපාදාන පත්‍ය භවෝ කියලා. උපාදානීයට හිතවත් ධර්මයේ භවය, උපාදානීයට හිතවත් ධර්මයේ භවය, භවය විසින් උපාදානීයට හිතවත් කම්පාලා උපාදානී විසින් නැවත භවය මහතනෝ. උපාදානීසු ධම්මේසු, උපාදානීයට හිතවත් ධර්මයක් තියෙනවා. ඒ තමයි කර්ම භවය සහ උත්පත්ති භවය. කර්ම භවයේ සහ උත්පත්ති භවය උපාදානයට හිතවද්දී උපාදානීසු ධම්මේසු අස්සද්ධානුපස්සී විහෙරතෝ. උපාදානයට හිතවත් ධර්ම ආස්වාදේ අනුව බලමින් වාසය කරන තාක්කල්, ආස්වාදේ අනුව බලමින් වාසය කරන තාක්කල් තණ්හා පවඩ්ඩති. තණ්හාවම වැඩෙනෝ. තණ්හාව වැඩුණා කියන්නේ දුක වැඩුණා කියන එකයි. එතකොට උපාදානයේ කියන එක අවුලක්. උපාදානයේ හිතවත් ධර්ම අවුලක්. භවය. එතකොට උපාදානයට හිතවත් ධර්ම භවය නම් උපාදානයේ හිතවත් ධර්ම අපි ආස්වාදය අනුව බලමින් වාසය කරන. ඒ කියන්නේ අපිට භවය ගැන කිසිම අදහසක් නැහැ. භව සංස්කාර රැස්වීම ගැන අපි දන්නේ. භවය තුල රැඳීමේ ආදීනව අපි දන්නේ. ඒ නිසා අපි භවයටම ආසයි. ඒ භවයට තියෙන ආසාවට ධර්මයේ පාවිච්චි කරන වචනයක් තියෙනවා. ඒකට කියන්නේ භව නෙත්‍ය කියලා. අපි භවයට ඇලිලා, භවයට බැඳිලා, භවයට ගැට ගැහිලා අපි භවය ගැන දන්නේ. අපි භවය ගැන දන්නවා නම් තුන් භවය අනුව යන සත්‍යයගේ ගමනට මෙච්චරට මාසා කරන්නේ. අපේ සිද්දිස ඊතා ප්‍රවේශමින් සාවධානෝ බලන්න. අපේ සිද්දිස පරිස්සමින් බලන්න. තම තමන්ගේ සිත දිසාවට හැරින්ද. ඔයාලා මෙතන බණ හණ්ඩාවට, ඔයාලා මේ වාඩි වෙලා ධර්මය අහගෙන හිටියට කොච්චර නැවත නැවත උපදින්න ආසයිද කියලා ඔයාලා ඔයාලගේ හෘද සාක්ෂියෙන් අහන්න. ඔගොල්ලෝ කියාවි නෑ නෑ මට උපදින්න ඕනේ නෑ ආය කියලා කිව්වට අනාගත ප්‍රාර්ථනා පොදි බැඳගත් ජීවිත අපට තියෙන්නේ. අනාගත බලවපොරොත්තු මත පතිත වෙච්ච ජීවිත අපට තියෙන්නේ. මෙසේ වේවා මෙසේ නොවේවා කියන ජීවිත අපට තියෙන්නේ. වර්තමානයේ තුල ලෝකයා තෑරලා දාන ජීවිතයක් වෙනුවට, තණ්හාවෙන් තෙත් නොවන ජීවිතයක් වෙනුවට අනාගතේ මෙසේ වෙනවනම් හොඳයි. අනේ මෙහෙම වෙන්නේ නැත්තම් හොඳයි. මට මෙහෙම මෙහෙම නොවුනත් අනේ මගේ දරුවන්ට මෙහෙම වෙනවා නම් හොඳයි. මට මෙහෙම වුණාට කමන්නේ, මගේ දරුවන්ට මෙහෙම නොවෙනවා නම් හොඳයි කියලා අභ්‍යන්තර සවිඥානික ලෝකයටත් බාහිර සවිඥානික ලෝකයටත් පින්වත්නි වටිනාකම රැඳෙන කමක් අපේ හෘද සාක්ෂිය තුල අපේ సంతානයේ තුල නැද්ද කියලා ඔය පින්නතුන්ලා බලන්න. ඔය පින්නතුන්ලාගේ ජීවිත තුල බලන්න. පින්වත්නි එහෙම බලනකොට ඔබට ඔබ ධර්මයෙන් ඈත් වී ඇති බව දැනි. නෑ නෑ හාඳුරුනි මං හැමදාම බණාන කෙනෙක්. කිව්වත් ඔයාලට දැනෙවි මේ බව නිත්‍ය විසින් මා ධර්මයෙන් ඈත් කර ඇති බව. භවේ ප්‍රාර්ථනා පොදිගස්සාගත් ජීවිතයක්. ආයේ ඉපදෙන්න මඟ බලාගෙන ඉන්න ජීවිතයක්. ජරා මරණ දුකත් අද රාත්‍රියේ එළඹෙනවා කියලා දැනෙනකොට කඳුළු ගලන ජීවිතයක්. ලෝකේ අතාරින්න වෙනවා කියලා මතක් වෙනකොට දාඩිය දාන ජීවිතයක් අපට තියෙන්නේ. එහෙම ජීවිතයක් අපට තියෙන්නේ. එහෙම ජීවිතයක් නම් අපට තියෙන්නේ. අපි සාර්ථක නැහැ නේ පින්වත්නි. එහෙනම් උපාදානීසු ධම්මේසු. උපාදානීට හිතවත් ධර්ම තුන් භවයනුව යන සත්‍යයගේ භව සංකාර. ඒවා ආස්වාදේ අනු අස්සද්දානු පස්සිනෝ විහෙරති. ඒවා ආස්වාදේ අනුයි අපි බලන්නේ. ඒක ඉතා ශ්‍රේෂ්ඨ දෙයක්, හොඳ දෙයක්, මනාප දෙයක්, වටිනා දෙයක් විදියටයි අපි ඒවා බලන්නේ. ඒවා ගැන අපේ කතාව අපිට දැනෙන දේ, අපිට තේරෙන දේ ඒ වගේ එකක්. ආස්වාදේ අනුව බලනවා. තුන් භූමියම බලනවා. තුන් භූමිය අනුව යන සියලු සංස්කාරයන්ගේ භවයේ ප්‍රාර්ථනා පොදිගස්සාගත් ගතිකත්වයක් අපට තියෙනවා. භවයේ මේ විදියට මේ විදියටයි මට කතා ඕන. මේ විදියට මේ විදියට මට භවයේ කතාවක් එපා. කිය කියා ඔය පින්නතුන්ලා විසින් ඕනෑ එපාකම් භවයේ මවාගෙන මානසික ගතියක් මත ඔබගේ චර්යාවන් එළියට නිරාවරණී වන බව අපි දෙගොල්ලොම මතක තියාගන්න ඕන. අමා නිවන් පිණිසයි කියලා කිව්වට හෘද සාක්ෂිය භවය පිළිබඳව උවමනාවෙන් ආයාචනා කරනවා. මේ ධර්මය නිවන් පිණිසයි කිව්වට භවයේ ප්‍රාර්ථනා පොදිගස්සාගත් ජීවිතයක භව සංස්කාරයන් පිළිබඳව සිත් පිහිටුවාගත් ජීවිතයක අපි නැවතී ඉන්න බව අවංකව අපි පිළිගන්න ඕන. අවංකව පිළිගන්න ඕන. ඒක අපි ඇත්ත කතාවක්. මේ නිවන ගැන අහන උපාසක අම්මලා ඉන්නවා අපින්. නිවන ගැන ටිකක් දුරට ආගෙන ගිහින් එයාගේ හෘද සාක්ෂියටම කිට්ටු වෙලා ඇහුවොත් එයාට තවත් භවී රැඳින්ට උවමනාවක් නැහැම කියලා අපිට කියන්න බෑ. එයාට දෙවිවරු අතර උපදින එක ගැන අදහසක් නැහැම කියලා අපිට කියන්න බෑ. හෘද සාක්ෂිය කතාව එළියට එයා කියන්න පුළුවන් ආයෙ උපදින්න ඕනේ නැහැ මට. නැවත නැවත ඉපදී ඉපදී මෙරි මෙරි යන සසරක් ඕනේ නැහැ මට. එහෙම ඕනේ නැත්තම් එයා ඉන්න ඕනේ මේ වෙනකොට ආරි මාර්ගේනේ. ඇයි එයා එහෙනම් සතර සතිපට්ඨානේ වඩන්නේ නැත්තේ? ඇයි එයාට දවසකට පැයක් එකමාරක් එනම් භාවනා කරන්න බැරි? ඇයි එයා භවයේ වෙනුවෙන්, දරුවෝ වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ස්වාමියා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් එයා ඕන තරම් වෙලාවක් වෙන් කරගෙන ඉන්නවා? එයා ඇයි සතර සතිපට්ඨාන වෙනුවෙන් එනම් එයා වෙලාව වෙන් කරන්නේ නැත්තේ? එහෙනම් එයාට අවංකව ඇතුළෙන්ම අපුවමනාවක් නැහැ කියන එක එයාගේ චර්යාවලින්, එයාගේ හැසිරෙන විදිහේ, එයාගේ වෙනස්කම් වලින් පේන්නේ. එයාගේ වෙනස්කම් වලින් පේන්නේ යාට භවයට කැමැත්තක් තියෙන බවයි. ඒකට හේතුව මොකද්ද? උපාදානයේ හිතවත් ධර්මය ආස්වාදය අනුව බලමින් වාසය කරන එකයි. ඒක ඇතුළේ යාට උරුම වුණේ තණ්හා පවඩ්ඩති. තණ්හාව වැඩෙන එකමයි, වෙන එකක් නෙමෙයි. හොඳයි දැන් අපිට භව නිරෝධයේ පිණිස මොකද්ද කරන්න ඕන? පොඩි වෙනස්කම් ටිකක් විතරයි හදාගන්න ඕන. පුංචිම පුංචි වෙනස්කම් ටිකකින් අපට පුළුවන් සම්පූර්ණයෙන් අපේ ගමන අනිත් පැත්තට හරව ගන්න. බුද්ධ ශාසනයක් ඉස්සරහත් ඒක කරගන්න බැරි නම් ආයේ කොහෙද ඒක කරගන්නේ? පින්වත් නි මතක තියාගන්න ඒක ආයේ කොහෙවත් කරන්න බෑ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? උපාදානීසු ධම්මේසු, උපාදානෙට හිතවත් ධර්ම තියෙනවා. තුන් භවය අනුව යන සංකාර. ඒවා ආස්වාදේ අනුව බලමින් වාසය කළොත්නේ අවුල. ආදීනව අනුව බලන්න. ආදීනව අනුපස්සී විහරණයෙන් බලන්න. තුන් භවය අනුව යන්නේක දුක්ඛාරිය සත්‍යෙම්ම විමසන්න. තුන් භවය අනුව යන්නේක දුක්ඛාරිය සත්‍යයෙන් විමසලා තුන් භවය අනුව යන සත්වයාට ජවයේ ගන්න සංස්කාර ටික දුක්ඛ සමුදය ආර්ය සත්‍යයෙන් විමසන්න. තුන් භවය අනුව යන සත්වයාගේ සංස්කාර නිරුද්ධ වීමෙන් තුන් භවයේ නිරුද්ධ වී යන ආකාරයේ භව නිරෝධයේද විමසා බලන්න. ඒ විමසා බැලීම වනාහි එයා තුල මතුවෙච්ච සම්මා දිට්ඨියයි. ඒ සම්මා දිට්ඨිකත්වයේ විසින්, ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකත්වයේ විසින්, ඒ දිට්ටි සම්පන්න ශ්‍රාවකයා තුල, දිට්ටි සම්පන්නකම තුල එයාට මොකද වෙන්නේ? එයා තුල පින්වත්නි භව නිරෝධයට අවකාශය ලැබෙනවා. එයාට තුන් භවයත්, තුන් භවය අනුව යන එයා තුල රැස්වන සංස්කාරත්, එයාට ආදීනව සහිත බව දැනෙනවා. විපරිණාමයට පත් වෙන බව දැනෙනවා. අනිත්‍ය වී යන බව දැනෙනවා. ඒවා තුල මම පදිංචි වෙලා ඉන්න මට පුළුවන්කමක් නැහැ කියලා එයාට දැනෙනවා. මගේ වසඟේ පවත්වන්න බෑ කියලා එයාට දැනෙනවා. මට ඕන ඕන විදියට බලපෑම් කරන්න බෑ කියලා දැනෙනවා. මෙන්න මේ දැනුවත්කම, විපරිණාමාර්ථය, අඤ්ඤතා භාවී බව, අනිත්‍යතාවය යම් කෙනෙක් දකිනවා නම්, අඳුනා ගන්නවා නම්, තේරුම් ගන්නවා නම්, මේ තේරුම් ගැනීමට අදාළ සමස්ත පරිච්ඡේදයට අපි කියන්නේ ආදීනවානුපස්සි විහරණය. ආසාදානුපස්සි විහරණය නෙමෙයි. එයාට තියෙන ආදීනවානුපස්සී විහරණය, ඒ ආදී ආස්වාදේ වෙනුවට එතන ආදීනවානුපස්සී විහරණය මතුවෙච්ච ගමන්ම එයාට මොකද්ද වෙන්නේ? එයාට වෙන්නේ තණ්හාවේ වැඩිම නැවතී තණ්හාවේ නිරෝධය තුල සාක්ෂාත් වෙනවා. බලන්න පින්වත්නි, සසර පැනවෙන්නේ උපාදානීසු ධම්මේසු අස්සද්ධානුපස්සිනෝ විහෙරති තණ්හා පවඩ්ඩති. උපාදානේට හිතවත් ධර්ම, භවයත් භව සංස්කාරත් ආස්වාදේ අනුව බලමින් වාසය කරන තාක්කල් තණ්හාව වැඩෙනෝ. එයාට තියෙන පොඩි වෙනස්කමක් හදාගන්න. මොකද්ද? උපාදානීසු ධම්මේසු උපාදානේට හිතවත් ධර්ම මොනවද? තුන් භවයත් තුන් භවය අනුව යන සංස්කාර ටිකක්. ආදීනවානු පස්සිවරණින් බැලු ආදීනව සහිතයි කියලා දිට්ටි සම්පන්න ශ්‍රාවකයෙක් විදියට බැලුවොත් දැක්කොත් තණ්හා වැඩින්නේ. එයාගේ මුළු සසර ගමනම වෙනස් වෙනවා. ඉපදෙමින් මැරිමින් යන දුකේ කතාව එයා තුල නිමා වෙන්න පටන් ගන්නවා. දුක සදාතනිකව සංසිඳෙනවා. සම්පූර්ණයෙන් එයාගේ ගමන නවතිනවා. එබඳු නැවැත්මක් පිණිස මේ හෝරාවක දේශනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා. දේශනාවේ දායකත්වයේ කොළඹට පදිංචි සෝමසීලී සේනාධීර මහත්මිය, මිනුවන්ගොඩ පදිංචි නන්දසීලී ජයසූරිය මහත්මිය, තලවතුගොඩ පදිංචි එස් පෙරේරා මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මේ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ පින්නතුන්ට මේ කුසල් හේතු වාසනා වේවා. දෙමව්පියන් වන කැප්පැටි වලානේ පදිංචිව සිටි පරලෝ සැපත් එස්සේ සේනාධීර පියතුමන්ට, මේරායා පණ්ඩිත රත්න මෑණියන්ට, කොළඹට පදිංචිව සිටි පරලෝ සැපත් B.A.W.A. වීරසිංහ මහත්මයාට, හෙට්ටිපොළ ගිරාතලානේ පදිංචිව සිටි පරලෝ සැපත් W.J.A. කපුරුහාමි පියතුමන්ට, ආර්.එම්. කිරිමැණිකා මෑණියන්ට, දංගෝවිට පදිංචිව සිටි පරලෝ සැපත් D.S. රණතුංග පියතුමන් ඇතුළු සංසාරගත සියලු ඥාතීන්ට අනුමෝදනා වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. ආයති භවය සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සිය ජීවන ගමනේ අවුරුදු 92 වියට පාතබන තලවතුකොඩ පදිංචි පියේ සුබරත් මැණිකේ මෑණියන්ටද නිදුක් නිරෝගී සුව චිර ජීවනය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. එතුමියටද මේ කුසලානි සංස ධර්මයන් සුබරත් මැණිකේ පින්වත් මෑණියන්ට ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු ආසනා වේවා. දායකත්වයේ දරූ සියලු පින්තුන්ටත් මේ ස්ථානයේට රැස්සුණු සියලු දෙනාටත් මේ කුසල් බලවත් වේවා. සියලු දෙනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් හේතු ආසනා වේවා. සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනේදීම වහවහා නිවන් පිණිස මේ කුසල් නිවන් දොරටුවක් වේවා. දේශකයන් වහන්සේ විච අපටත් සියලු මහා සංඝරත්නයටත් මේ කුසල් බලවත් වේවා. අපගේ පින්වත් දෙමව්පියන්ටත් නිදුක් බව චිරජීවනය චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා. මෙතනට සම්බන්ධුණු මේ පින්තුන්ගේ සියලු දෙනාට දරුවන්ට මුණුපුරන්ට හැව දෙනාටම මේ කුසල් නිවන් පිණිස වේවා. සතරවරං රජදරුවන් සක් දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් පිණිස වේවා. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං.